සුපුරුදු පරිදි අදිනෙදිත් අපි සූදානම් ක්‍රීඩාපිටියේ තතුවිත්ති විමසා බලන්නට. අපි ක්‍රීඩාපිටියේ තතුවිත්ති කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සිරිවිරත්න. රංගන, අපි අද වැඩසටහනට ආයුබෝවන්, සුබ නව වසරක් කියලා ඔබව පිළිගන්නවා.
අයිබෝවන් සංජේ, සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා ඕස්ට්‍රේලියාවේ සිටින්න වූ සියලුම ක්‍රීඩාලෝලි ජනතාවට.
අපි පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් කළමනාකරු වශයෙන් කටයුතු කරන අසංක ගුරුසිංහ මහතාට තවත් වගකීමක් පැවරී තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පැත්තෙන්. ඒ පිළිබඳව තොරතුරු අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති රංගන.
ඔව් සංජය, අසංක ගුරුසිංහට පැවරුණු පළමු වගකීම වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කිරීමයි. ඔහුගේ ප්‍රධානතම තරංගාවලිය බවට පත් වුණේ නිමාවට පත් වූ බංග්ලාදේශ තරංගාවලියයි. එම තරංගාවලියේ අවසාන වනවත් සමගම ඔහුට තවත් අමතර රාජකාරියක් පවරා තිබෙනවා. ඒ තමයි තේරීම් කමිටු සමාජිකයෙකු ලෙසත් ඔහු පත් කර තිබෙනවා. සරත් ජයසූරිය තමයි සුපුරුදු ලෙස මේ තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ. ඒ අනුව සරත් ජයසූරියට අමතරව රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සමගින්, එරික් උපශාන්තත්, අසංක ගුරුසිංහ සමගින් මින් ඉදිරියට තේරීම් කමිටුවේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. අසංක ගුරුසිංහ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණා මෙම තරඟාවලි තුනම ජය පරාජයෙන් තොරව අවසන් වීම සම්බන්ධයෙන් තම අතිශයින්ම කනගාටුවට පත්වන බව. මක් නිසාදයක් මේ තරඟාවලි තුනම ටෙස්ට් තරඟාවලියත්, එක්දින තරඟාවලියත්, 20x20 තරඟාවලියත් ශ්‍රී ලංකාවට නියත වශයෙන්ම බංග්ලාදේශයේ පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබූ බව තමා විශ්වාස කරන බව තමයි ඔහු එහිදී සඳහන් කර තිබුණේ. ඔහු එහිදී විශේෂ කාරණාවක් සඳහන් කර තිබුණා. තමයි ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ අංශය අතිශයින්ම දුර්වල මට්ටමක පැවති බව. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මීළඟ තරඟාවලිය තමයි එංගලන්තයේ පැවැත්වෙන ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය. මේ තරඟාවලියට කණ්ඩායම තෝරා ගනු ලබන්නේ ඉතිකරන හෝ පන්දු යැවීමේ දක්ෂතා පමණක් පදනම් කරගනිමින් නොවේ. අනිවාර්යෙන්ම පසුගිය කාල වකවානුවේ පන්දු රැකීමේ දක්ෂතා පිළිබඳව තමා සහ සරත් ජයසූරිය ඉතා ඉහලින් සලකා බලන බව ඔහු එහිදී නිවේදනයක් නිකුත් කර තිබුණා. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් මාස 25 වනදා නම් කර යැවිය යුතුව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මකයි පසුගියදා ආරම්භ වුණ අන්තර් පළාත් සීමිත පන්දු වාර ක්‍රිකට් තරඟාවලිය කණ්ඩායම් හතරක් මේ සඳහා සහභාගී වෙනවා. මේ කණ්ඩායම් හතර සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ ඉතාමත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් 60 දෙනෙකු සහභාගී වෙනවා. උපුල් තරංග, කුසල් ජොනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සමගින් චාමර කපුගෙදර මේ කණ්ඩායම් හතරේ නායකින් ලෙසත් කටයුතු කිරීමට නියමිතයි. මෙහිදී විශේෂ දෙයක් සඳහන් කරන්නට ඕනේ, කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලහිරු තිරිමානේ වගේම අකිල ධනංජය වැනි ක්‍රීඩකයින් පවා මේ තරඟාවලියට එක්ව සිටිනවා. යනු ඔවුන්ට හැකියාව තිබෙනවා නැවතත් තමන්ගේ දක්ෂතා ඔප්පු කිරීමෙන් පසුව ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ බිමට පිවිසීමට. ඒ වගේම තවත් සුබදායී තොරතුරක් තිබෙනවා. ඒ තමයි ලසිත් මාලිංග මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරමින් සිටිනවා. ඔහු එළඹෙන ICC චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බවත් අසංක ගුරුසිංහ මහතා සඳහන් කර තිබෙනවා. මේ වන විට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු ඉතාමත්ම ඉහළ අවධානයක් යොමු කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බෝග්ලේ මහතා සඳහන් කර තිබුණා මේ දශකයක් වන IPL තරඟාවලි ඉතිහාසයේ වඩාත් වටිනා ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග බව. මේ නිසාම වන්නට ඕනේ ඔහුව දශකයක කාලයක් පුරාවටම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම රඳවා ගන්නටත් කටයුතු කර තිබෙන්නේ. ගුරුසිංහ මහතා සඳහන් කරන ආකාරයට ඔහු පන්දු වාර 50ක් පන්දු රැකීමට සහ පන්දු වාර 10ක් පන්දු යැවීමට තරම් ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවා නම් නියත වශයෙන්ම චැම්පියන්ස් කුසලාන තරඟාවලියට ඔහුව නම් කරන බව. ඒ වගේම ලසිත් මාලිංග ඉතාමත්ම කැමැත්තෙන් සහ ඕනෑකමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා මේ එංගලන්තයේදී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා. යනුව බොහෝ විට ඔහු කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇති බව තමයි වාර්තා වන්නේ. ඒ මං හිතන්නේ ශ්‍රී ලංකේය ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත්ම සුබදායී තොරතුරක් වනවාට කිසිදු සැකයක් නැහැ. යනුව අප්‍රේල් මාස 25 වනදා ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතයි. ඒ අනුව මැයි මාස 2 වනදා සිට එම කණ්ඩායම ශ්‍රී ලංකාවේදී තමන්ගේ පුහුණු වීම ආරම්භ කිරීමට නියමිත බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් අපට වාර්තා වන්නේ සංජය.
රංගන, ඒ වගේම තරුණ ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යමින් යම්කිසි ආකාරයක ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වූ බව පසුගිය දිනවල අපට ශ්‍රී ලාංකික මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා. අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමැති.
ඉතාලියේදී පැවැත්වුවා ලෝක ආධුනික චෙස් ශූරතා තරගාවලිය සංජය මෙහිදී වයස අවුරුදු 25 අංශයේ සමස්ත ශූරතාව හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ සයිනප් සෞමි ක්‍රීඩිකාව සමත් වී තිබෙනවා. මෙම ශූරතාව ශ්‍රී ලංකේය ක්‍රීඩකයෙකු මීට පෙරත් 2007 වසරේදීත් හිමි කර ගන්නට සමත් වී තිබෙන අනුව දෙවන අවස්ථාව තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙම ශූරතාව හිමි කර ගන්නට සමත් වීම. ඉතාලියේදී තමයි මේ තරගාවලිය පැවැත්තුනේ. රටවල් 50ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් මේ තරගාවලියට එක් වී තිබෙනවා. අනුව මේ වන විට ජාත්‍යන්තර වර්ගීකරණයේ අංක 1 ස්ථානයේ හිමි කර ගන්නටත් මේ ක්‍රීඩිකාව සමත් වී තිබෙනවා. සයිනප් සෞමික්කින ක්‍රීඩිකාව ඇයගේ පුහුණු කරු ලෙස රාජේන්ද්‍ර කළුගම්පිටිය මහතා තමයි කටයුතු කරන්නේ. ඔහුත් සඳහන් කරන ආකාරයට මේ ශ්‍රී ලංකාව ලැබුවා වූ ඉතාමත්ම ඉහළ ජාත්‍යන්තර කීර්තියක් බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මේ තරගාවලියේදී මේ ක්‍රීඩිකාව ප්‍රසාද ලකුරු 1900 සීමාව පසු කිරීමට සමත් වීමත් ඉතාමත්ම ඉහළ දක්ෂතාවක් බව තමයි පුහුණු කරුවා සඳහන් කර තිබෙන්නේ. මේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව හිමි කරගත් තවත් ලෝක ශූරතාවක් නමුත් සඳහන් කරන්නට ඕනේ සංජය ශ්‍රී ලංකාව තුළ එතරම් ඉහළ පිළිගැනීමක් මේ සඳහා හිමි වුණෙත් නැහැ කියන්නට ඕනේ. වෙනත් ක්‍රීඩා වෙත අවධානය යොමු වී තිබූ අවස්ථාවක තමයි ඇයට මේ ලෝක ශූරතාව හිමි වී තිබුණේ. මේ චෙස් ක්‍රීඩාවට එතරම්ම ඉහළ පිළිගැනීමක් තවමත් ශ්‍රී ලංකාව තුළ හිමි වන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරය තුළ ඇයත් ලෝක ශූරතාවක් හිමි කරගත් ක්‍රීඩිකාවක් ලෙස අප මේ අවස්ථාවේදී ඉතාමත් සතුටින් මේ තොරතුරු වාර්තා කරන්නේ සංජය.
ඒවගේම රංගන ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය තුළ දැවැන්ත ක්‍රීඩකයෙක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන් නිලූක කරුණාරත්න. ඔහු යම්කිසි ආකාරයක ජාත්‍යන්තර වර්ගීකරණය තුළ ඉදිරියට පැමිණෙන්නට සමත් වී තිබෙනවා පසුගියදා ඔහු හිමි කරගත් ජාත්‍යන්තර ජයග්‍රහණයත් සමගින්. අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු.
නිලූක තමයි සංජය අඛණ්ඩව වසර 16ක් ශ්‍රී ලංකාවේ ජාතික ශූරයා වන්නේ. ශ්‍රී ලංකාවේ වර්ගීකරණයේ අංක 1 සිටින්නා වූ ක්‍රීඩකයා නිලූක කරුණාරත්නයි. ඔහු පසුගියදා සමත් වුණා 32 බ්‍රසීල ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවලංශයේ ශූරතාව හිමි කර ගන්නට මෙය සුවිශේෂී තරගාවලියක් බව සඳහන් කරන්නට ඕනේ සංජය. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියක් තමයි මේ බ්‍රසීල ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය. මේ පිරිමි කේවල ශූරතාව තමයි නිලෝක කරුණාරත්න විසින් පසුගියදා හිමි කරගනු ලැබුවේ. ඔහු අර්ධවසන් පූර්ව වටේදී ස්පාඤ්ඤ ක්‍රීඩකයා පරාජයට පත් කළා. අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රියානු ක්‍රීඩකයා තමයි ඔහු අතින් පරාජයට පත් වුණේ. යනුව අවසන් මහා තරගයේදී බ්‍රසීල ක්‍රීඩකයා පරාජයට පත් කරමින් නිලෝක ශූරතාව හිමි කරගන්නවා. මෙහි විශේෂත්වය තමයි මේ ඔහු අතින් අවසන් මහා තරගයේදී පරාජයට පත් වූ බ්‍රසීල ක්‍රීඩකයා ජාත්‍යන්තර වර්ගීකරණයේ 56 වන ස්ථානයේ සිටින්නා වූ ක්‍රීඩකයයි. නිලූක ඒ වන විට සිටියේ 66 වන ස්ථානයේ. ඒ අනුව මේ වන විට මේ ජයග්‍රහණයත් සමගින් නිලූකට ජාත්‍යන්තර වර්ගීකරණයේ 64 වන ස්ථානයේ හිමි වී තිබෙනවා. මීට පෙර 2013 වසරේ ඔහු ජාත්‍යන්තර වර්ගීකරණයේ 52 වන ස්ථානයේ පවා හිමි කර ගන්නට සමත් වූ ක්‍රීඩකයෙක්. මෙම තරගයේ විශේෂත්වයක් තිබෙනවා සංජය. අවසන් මහා තරගයේ පළමු වටේදී නිලූක පරාජයට පත් වන බ්‍රසීල ක්‍රීඩකයා හමුවේ ලකුණු 9-21 ලෙස. නමුත් දෙවන සහ තුන්වන වට ඔහු පිළිවෙලින් ජයග්‍රහණය කරනවා ලකුණු 21-14 සහ 21-18 ලෙස. ඒ අනුව ඔහු සමත් වනවා මෙවර තරගාවලියේ සමස්ත ශූරතාව හිමි කරගනිමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තවත් කීර්තියක් හිමි කර දෙන්නට.
රංගන, දැන් අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙසට. මේ තරගාවලියේ පළමු එක් දින තරගයේ ඊයේ දිනේදී නිමාවට පත් වුණා ටස්මේනියා ප්‍රාන්තයේදී. අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු.
ඔසංචයේ පසුගිය පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් වුණත් පළමු එක් දින තරගයේදී ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 කණ්ඩායම හමුවේ ලකුණු 160ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගන්නවා. ඔස්ට්‍රේලියානු වයස 19 කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 265ක් ලබා ගන්නට සමත් වෙනවා. මීට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ පන්දුවාර 33යි පන්දු දෙකක් තුළ සියල්ලන් දැවි ලකුණු 105ක් පමණයි. යනුව තමයි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 160ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වන්නේ. එම තරගාවලියේ සෑම තරගයක්ම රහෝබාටීදී පැවැත්වීමත් විශේෂත්වයක් සංජය. අපි බලමු මේ තරගාවලියේ ඉතිරි එක්දින තරග ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් ක්‍රීඩා කරාවිද කියලා සංජය.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්නට. ඔස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ එහෙමත් නැත්නම් AFL තරගාවලියේ තරග මේ දිනවල ක්‍රියාත්මකයි. නමුත් AFL ඉතිහාසයේ ප්‍රථම වතාවට මහසිකුරාදා දිනයේදී අද දිනේදී තරගයක් සංවිධානය කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඉතිහාඩ් ක්‍රීඩාංගණයේදී වෙස්ටර්න් බුල්ඩොග්ස් කණ්ඩායම සහ නෝත් මෙල්බර්න් කණ්ඩායම අදදිනේ මෙල්බර්න් නුවර ඉතිහාඩ් ක්‍රීඩාංගණයේදී තරඟ බැදීමට නියමිතයි. සාමාන්‍යයෙන් මහසිකුරාදා දිනයේදී ක්‍රීඩා තරඟ සවුවන් සංවිධානය වන්නේ ඉතාමත් අවම වශයෙන්. මේ ආකාරයෙන් මහසිකුරාදා දිනයේදී AFL තරඟයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක කරුණු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වෙන ආකාරය අපි දැක්කා. ජීලොන් හි ශාන්ත මරියා දේවස්ථානයේ කෙවින් ඩිලන් පියතුමා මේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අදහසක් පසුගියදා ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම අද දිනය තුළ දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් පැවැත්වෙන නිසා, විශේෂයෙන්ම මේ තරඟය පැවැත්වෙන වකවානුව තුළ දේව මෙහෙයන් පැවැත්වෙන නිසා මේ ආකාරයෙන් මහසිකුරාදා දිනයේදී AFL තරඟයක් මේ ආකාරයෙන් සංවිධානය කිරීම සදාචාරාත්මක නොවන කාරණයක් බව කෙවින් ඩිලන් පියතුමා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
of respect for the reason that they are even able to contemplate the game on a Friday afternoon at 4:20. There's no other game at 4:20 on a Friday for the rest of the year. So why not pay the respect to the Christian feast and the public holiday that goes has gone along with it for so many years? Why not pay respect to that just in terms of the timing for the sake of an hour and a half?
තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය ආශ්‍රිත කාරණයකට දැන් අපි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ 2030 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගර කිහිපයක් කේන්ද්‍ර කොට ගැනීමෙන් පැවැත්වීමට මේ වන විට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. විශේෂයෙන්ම ෂෙපර්ටන් නගරය කේන්ද්‍ර කොට ගැනීමෙන් බෙන්ඩිගෝ, බැලරඩ්, ජීලොන්, වොනබුල්, වොඩොංග කියන නගර ආශ්‍රිතව 2030 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමට යම්කිසි ආකාරයක යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා මේ ආකාරයෙන් ප්‍රාදේශීය නගර ආශ්‍රිතව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම මගින් එම පහසුකම් පසුව එම ප්‍රදේශවල සංවර්ධනය උදෙසා යොදාගත හැකි බව තමයි මේ යෝජනාවත් සමග ඉදිරිපත් වී ඇති අදහස වී තිබෙන්නේ. මෙම යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර මේ වන විට පළ වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම එහි ඇති දුෂ්කරතා පිළිබඳව 2006 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔස්ට්‍රේලියා වෙනුවෙන් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වුණු මල්ල ක්‍රීඩකයෙක් වන ජෝන් ස්ටෙෆන්සන් මේ සඳහා සහය දක්වමින් පසුගියදා මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම 3AW ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ විවිධ අපහසුතා සම්බන්ධයෙන් මත පළ වී තිබුණත් වසර 13කින් මෙය යථාර්ථයක් බවට පත් කරගත හැකි වෙනු බව ඔහු විශ්වාස කරන බවයි.
Issues are always around for every championship. We're talking about a game that's going to be on 2030, right? And by that time, there's going to be driverless cars on the road. I mean, there's already over 2,000 cars in Germany that are driverless at the moment, you know? So it's something that's going to be, in 13 years' time, a lot's going to change. So, I mean, even though it's not so far, it allows us to be progressive in our thought process. It's great that that Shepherd and these regional areas are putting that are leading the way not only domestically but internationally.
ඒ ඔස්ට්‍රේලියානු මල්ල ක්‍රීඩක ජෝන් ස්ටෙෆන්සන් ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතුවිත්ති නිමාවටපත් කරන්න අපි සූදානම්. මෙලබෙන සතියේදී තමු යමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති සමගින්.
SBS
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 This is SBS Radio.